ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ එන්න එන්න මුණුසුමන ආකාරයක් තමයි අපිට පෙනෙන්නේ හෙට දවසේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිමිති කොටගෙන. ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයත් එන්න එන්න මුණුසුමනින් පවතිනවා. දේශපාලන ක්ෂේත්‍රයේ කෙසේ වෙතත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උණුසුම් තත්ත්වෙත් සුව බලන්නයි දැන් සූදානම් වෙන්නේ. සුපුරුදු විදියටම අපේ SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අපේ සුපුරුදු හිතවතාව අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, ආයුබෝවන්, සුබ උදෑසනක්. හොඳයි රංගන, දේශපාලන උණුසුමත් එක්කම තවත් ක්‍රීඩාවට වැදගත් වෙන කාරණාවක් පිළිබඳවයි අපි මුලින්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ලංකාවේ ක්‍රීඩා නීතිය අලුත් වුණා. අලුත් ක්‍රීඩා නීතියක් සම්මත කරගත්තා. අපි කැමති විශේෂයෙන්ම මේ ක්‍රීඩා නීතිය අන්තර්ගතය පිළිබඳව සැකවින් දැනගන්නට මුලින්ම.
පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා මදුර. ඒ අනුව ක්‍රීඩා වැරදිවලට එරෙහි පන්ත තමයි මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරුණේ. මේ විශේෂත්වය තමයි මේ ඒකමතිකව සම්මත වීම. මෙහිදී වැරදි කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. මේ අනුව ඒ වරදකට කිසියම් පුද්ගලයෙක් වැරදිකරුවෙකු වුවහොත් මිලියන 100ක් දක්වා දඩ මුදලක් වගේම වසර 10ක් දක්වා පිර දඬුවම් හිමිවීමටත් හැකියාව තිබෙනවා. පළමු දකුණු ආසියාතික රට තමයි මෙවැනි පනතක් සම්මත කරගත්ත මේ විශේෂත්වයක්. ඒ අනුව තරඟ පාවාදීම්, දූෂණ ක්‍රියා, නීති විරෝධී මෙහෙයවීම් වගේම නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් සම්බන්ධයෙන් මෙහිදී වරදකරුවන් වෙන පුද්ගලයින් කෙසේ නැතිනම් යම් ආකාරයකින් මදුර යම් ක්‍රීඩකයෙකුට විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් මෙවැනි කරුණු සිදු විය හැකි. යම් ක්‍රීඩකයෙකුට මුදලට තරඟ පාවා දීමට කිසියම් පුද්ගලයෙකු උත්සාහ කළහොත් මේ සම්බන්ධයෙන් පවා අදාළ ක්‍රීඩකයා දැනුවත් කළ යුතුයි ක්‍රිකට් පාලක මණ්ඩලය. එසේ නොවුනහොත් එවැනි වැරදි සඳහා දඩුවම් පනවා තිබෙනවා මේ පනතට අනුව. මේ පනත සම්බන්ධයෙන් සෑම මන්ත්‍රීවරයෙකුම අමාත්‍යවරයෙකුම හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයාට සුබපැතුම් එක් කර තිබෙනවා. විශේෂයෙන්ම තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා පවා මෙහිදී ඔහුට සුබපැතුම් එක් කර තිබෙනවා. අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙහිදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවා මේ පනතේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් තමන්ගේ අදහස් පළ කර තිබුණා. විශේෂයෙන්ම පසුගිය වසර දෙකක පමණ කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ICC විසින් ICC දූෂණ මර්දන ඒකකයේ පරීක්ෂණ රැසක් ක්‍රියාත්මක වුණා. දැනගන්නට තිබෙන ආකාරයට මේ ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමග හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා ළඟින් කටයුතු කර තිබෙනවා. මේ පනත සම්බත කිරීමේ ක්‍රියාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොවේ සෑම ක්‍රීඩාවකටම මේ පනත අදාළයි. ඒ අනුව ඉදිරියේදී ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම දූෂණ සහ වංචාවලින් තොරව සුපිරිසිදු ක්‍රීඩාවක් වශයෙන් පවත්වා ගැනීමේ අරමුණෙන් තමයි මේ පනත සම්මත කරගෙන තිබෙන්නේ. නමුත් පසුගිය කාල සීමාවේදී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දූෂණ සහ අක්‍රමිකතා ඉතාමත්ම ඉහළ මට්ටමින් සිදු වී තිබෙනවා. ලෝකයේ ඉහළම දූෂණ වංචා සිදු වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව තමයි ICC වාර්තා කර තිබෙන්නේ. එම වරදවල් වලට මේ පනතෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වන්නේ නැහැ. මේ පනතට අනුව මින් ඉදිරියට තමයි මේ සම්බන්ධයෙන් වරදකරුවන්ට මේ ආකාරයෙන් දැඩි දඬුවම් පැමිණවීමට නියමිත වන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ඉතාමත්ම වැදගත් පනතක් තමයි මේ අනුව පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත කෙරුණේ.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ තවත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් වන කාරණාදිත්වයකට. විශේෂයෙන්ම ඊයේ දවසේදී තහවුරු කරනු ලැබුවා පාකිස්තානයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්තානු ටෙස්ට් තරඟාවලිය සම්බන්ධයෙන් ICC ටෙස්ට් ශූරතා තරඟාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙක පිළිබඳව. ඒ අතරතුරේදී රංගන, අපි පසුගිය සතියේ කතා බහ කරා ශ්‍රී ලංකාවේ අලුත් පුහුණුකරුවා, ප්‍රධාන පුහුණුකරුවා මේ පාකිස්තානු සංචාරයට පෙර ආතුව ශ්‍රී ලංකාවට පැමිණේවිද, ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක වැඩ පටන් ගනීවිද කියලා. අපි කැමති ඒ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තත්ත්වය පිළිබඳව දැනගන්නට.
මදුර, අප පසුගිය සතියේ වන තුරාවට වාර්තා කළේ එංගලන්ත ජාතික මාක් රාම් ප්‍රකාශ් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස වැඩ බාර ගැනීමට නියමිත බව. පසුගිය සතියේදී ඒ කටයුතු සිදුවීමට නියමිතව තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් වශයෙන් සඳහන් කළා මේ ජනාධිපතිවරණ ක්‍රියාවලිය අවසන් වනතුරු එදිනම් එළඹෙන සඳුදා පමණ වනතුරු නව ප්‍රධාන පුහුණුකරුවා පත් කිරීමේ කටයුතු සිදු නොවන බව නමුත් නියත වශයෙන්ම පාකිස්තාන තරංගාවලියට පෙර මේ පත් කිරීම සිදු කිරීමට නියමිතයි නමුත් වාර්තා වන ආකාරයට මාක් රාම් ප්‍රකාශ් තමන්ගේ අකමැත්ත පළ කර තිබෙනවා මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ සහ ප්‍රධාන පුහුණුකරුවා අතර නිරන්තරයෙන්ම පසුගිය කාල සීමාවේදී ගැටුම් සහගත තත්ත්වයන් පැවති නිසාවෙන් ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට යම් අකමැත්තක් පළ කර තිබෙන බවත් වාර්තා වනවා එසේ වුවහොත් ඔහු වෙනුවට මිකී ආතාපත් කිරීමට ඉඩ තිබෙන බව තමයි වාර්තා වන්නේ මිකී ආතා අවසාන වශයෙන් පාකිස්තානු ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරා මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර නැහැ නමුත් ඔවුන් පසුගියදා නිල වශයෙන් සඳහන් කළා පාකිස්තානු ක්‍රිකට් තරඟාවලිය ටෙස්ට් තරඟ දෙක පාකිස්තානයේදී පැවැත්වෙන බව ඒ අනුව වසර 10කට පසුව තමයි පාකිස්තානයේදී ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන්නේ පළමු තරඟයේ රාවල්පින්ඩි නුවරදී පැවැත්වෙනවා දෙසැම්බර් මාස 11 වනදා සිට 15 වනදා දක්වා දෙවන තරඟය කරාචි නුවරදී ආරම්භ වීමට නියමිතයි දෙසැම්බර් මාස 19 වනදා ඒ වගේම අපට වාර්තා වනවා මේ ටෙස්ට් තරඟ දෙක සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සිළු දිනාම ඇතිනම් තරඟාවලියේ තෝරා ගැනීමේ කටයුතු එළබෙන සතියේදී සිදු වීමට නියමිතයි එෙහිදී තේරීම් කමිටුව විසින් නම් කරන සමස්ත කණ්ඩායමම ආරක්ෂක තත්ත්වයේ පිළිබඳ සැලකීමක් නොදක්වා මේ තරඟාවලියට සහභාගී වීමට ඉඩ තිබෙන බව අපට මේ වන විට වාර්තා වනවා මක්නිසාදයක් පාකිස්තානයේ හිමිවන ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම ක්‍රීඩකයෙක්ම මේ වන විට සෑහීමකට පත් වී තිබෙනවා ඒ අනුව මෙම ටෙස්ට් තරඟ දෙක සඳහා අපට පූර්ණ කණ්ඩායමක් සහභාගී වීමට ඉඩ තිබෙන බව තමයි මේ වන විට වාර්තා වන්නේ පුහුණුකරුවා සම්බන්ධයෙන් අවසන් නිවේදනය අපට එළඹෙන සිකුරාදා දිනයේදී වාර්තා කිරීමට ලැබෙන බවත් සඳහන් කරන්නට ඕනේ ඒ වගේම මදුර අප පසුගිය කාලයේදී SPS ක්‍රීඩා වැඩසටහන ඔස්සේ සඳහන් කළා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණ කාධිපතිවරයා විසින් වෝහාරික විගණන වාර්තාවක් සකස් කළ බව මෙහි පරිච්ඡේද 7කින් යුතු වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා ඉන් එක් පරිච්ඡේදයක් සම්පූර්ණයෙන්ම වෙන් වී තිබෙන්නේ චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරුවා පත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙනුයි මේ ක්‍රියාවලියේ දෝෂ රැසක් තිබෙන බව වාර්තා වනවා විශේෂයෙන්ම මේ පත් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දැනුවත් කර නැති බව තමයි මේ පරීක්ෂණයෙන් එළි වී තිබෙන්නේ නිලධාරීන් තිබෙනෙකු පමණයි මේ සියලු කටයුතු දැනගෙන තිබෙන්නේ ඒ අනුව මෙය විනිවිදභාවයකින් තොරව පූර්ණ විනිවිදභාවයකින් තොරව සිදු වූ ක්‍රියාවලිය බව තමයි මේ වන විට ඔවුන් වාර්තා කර තිබෙන්නේ විශේෂයෙන්ම 2017 වසරේ නොවැම්බර් 21 වනදා තමයි චන්දික හතුරුසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ සිට තමන්ගේ ගිවිසුමට අත්සන් කර තිබෙන්නේ 2018 ජනවාරි 1 වෙනිදා සිට 2020 දෙසැම්බර් 31 වනදා දක්වා ඔහුගේ ගිවිසුම් කාල සීමාව ක්‍රියාත්මකයි නමුත් ගිවිසුම අත්සන් කළ නොවැම්බර් 21 වනදා සිට ඒ වසර අවසන් වන දින 41 දක්වා පවා ඔහුට රුපියල් 19,87,375 මුදලක් ගෙවා තිබෙනවා ඒ වගේම ඇමරිකාන් ඩොලර් වලින් තමයි එම සියලු ගෙවීම් සිදු කර තිබෙන්නේ ගිවිසුමට අනුව ඔහුගේ මාසික වේතනය ඇමරිකාන් ඩොලර් 20,000ක් වනවා මාසික ජීවන වේදම් දීමනාව ඇමරිකාන් ඩොලර් 10,000ක් ඒ වගේම මාසික උපදේශන දීමනාව ලෙස ඇමරිකාන් ඩොලර් 10,000ක මුදලක් ඇතුළත් කර තිබෙනවා වසරකට දින 42ක වැටුප් සහිත දිමාඩුවක් ඔහුට අනුමත කර තිබෙනවා ඒ අනුව පසුගිය ජූලි මාසයේදී ඔහුගේ සේවය අත්හිටවන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔහුට රුපියල් 15,35,19,792ක මුදලක් ගෙවා තිබෙනවා ඊට අමතරව තවත් ඔහුට ලබා දුන් ප්‍රතිලාභ රැසක් පිළිබඳව මේ වාර්තාවෙන් ඉදිරිපත් තිබෙනවා නමුත් සඳහන් කරන්නට ඕනේ ඔහුගේ කාල සීමාව තුළ ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 16කට සහභාගී වුණා 7ක් පරාජයට පත් වී 6ක් පමණයි ජයගත්තේ ජයග්‍රාහි ප්‍රතිශතයේ 38%ක් එක් දින තරඟ 33කින් ජයග්‍රාහි ප්‍රතිශතයේ 30%ක් ඒ වගේම 20x20 තරඟ ජයග්‍රාහි ප්‍රතිශතයේ 27%ක් ලෙසයි දැක්වෙන්නේ ඒ අනුව ඉතාමත්ම අසාර්ථක පුහුණුකරුවෙකු ලෙස තමයි ඔහු පිළිබඳව සඳහන් කර තිබෙන්නේ නමුත් ඒ අසාර්ථක පුහුණුකරුවා පිළිබඳව ගිවිසුමත් විධායක දැනුම් දී නැති බව තමයි මේ වාර්තාවට අනුව දැක්වෙන්නේ ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔහු වෙනුවෙන් 1,55,00,000 අධික මුදලක් ශ්‍රී ලංකා රජයට බදු වශයෙන් ගෙවා තිබෙනවා මේ සියලු කරුණු කාරණා අනුව බලන විට ඔහුගේ ගිවිසුම 100%ක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාඩුදායක ගිවිසුමක් බවයි වාර්තා වන්නේ මේ වන විට අපට වාර්තා වනවා ඔහුගේ සේවාව අහිමි කිරීම සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තරයේ ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට නියමිත බවත් වාර්තා වනවා එසේ වෙතත් මේ සම්බන්ධ සියලු තොරතුරු තමයි එළබෙන සතියේදී මේ හෙට දිනේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව රැස්වීමෙන් පසුව අවසන් තීන්දුව తీරණ කිහිපයක් ගැනීමට නියමිත වන්නේ මදුර
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු නව කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන්. තවත් ක්‍රීඩකයන් 23 දෙනෙකුට නව කොන්ත්‍රාත්තු සකස් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ තිබෙනවා රංගන. මේ අතරතුරේදී කොන්ත්‍රාත්තුවක් ලැබෙන්නට සුදුසුකම් නැති ක්‍රීඩකයන්ට පවා කොන්ත්‍රාත්තු සකස් කරලා තියෙන ආකාරයක් තමයි අපිට මේ නම් ලයිස්තුව බැලුවාම පෙනී යන්නේ රංගන. විශේෂයෙන්ම සමහරක් ක්‍රීඩකයන් කාලාන්තරයක් තිස්සේ ජාත්‍යන්තර තරඟවලට සහභාගී වෙලා නැහැ. නමුත් සමහර ක්‍රීඩකයන් අර අපි කියනවා හඳෙන් බැස්ස වගේ හිටපු ගමන් එක් තරඟාවලියකට එන විශේෂයෙන්ම ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වෙච්ච ඒ වගේ හඳෙන් බැස්ස ක්‍රීඩකයන් දෙදෙනෙකුට නැවතත් කොන්ත්‍රාත්තු දීලා තියෙනවා. අපි කැමති මේ ක්‍රීඩකයන් 23 මේ නව කොන්ත්‍රාත්තු පිළිබඳව කතාබහ කරන්නට.
ඔබ සඳහන් කළ ආකාරයටම මදුර කිසිසේත්ම ගිවිසුම් ගතවීමට තරම් සුදුසු නැති ක්‍රීඩකයින්ට මේ ගිවිසුම ඇතුළත් වී තිබුණත් අප සඳහන් කළ කාරණාවක් තමයි පසුගියදා ගිවිසුම් ගතවීමට සුදුසු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පවා පසුගියදා ගිවිසුම් ගත කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මගහැර තිබුණා. එහි ප්‍රධානතම ක්‍රීඩකයින් දෙදෙනෙක් ලෙස අප සඳහන් කළ කමිදු මෙන්ඩිස් සහ පැටුම් නිස්සංක නියත වශයෙන්ම එළබෙන 2020 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සියලු සුදුසුකම් සපුරා තිබෙන ක්‍රීඩකයින් දෙදෙනෙක්. නමුත් ඔවුන් දෙදෙනාව ගිවිසුමකට ඇතුළත් කිරීමට මූලික වශයෙන් සකස් කළ ගිවිසුමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වූයේ නැහැ. නමුත් මෙවර මේ ක්‍රීඩකයින් 23 දෙනා අතරට හමිදු මෙන්ඩිස් සහ පැටුම් නිස්සංක අයත් වී තිබෙනවා. ඒ වගේම තමයි අශාන් ප්‍රියජන් කියන්නේ පසුගිය කාල සීමාව පුරාවටම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ක්‍රීඩකයයි. ඔහුව පවා කිසිදු ගිවිසුමකට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබුණේ නැහැ. නමුත් මෙවර මේ ක්‍රීඩකයින් 23 දෙනා අතරට අශාන් ප්‍රියංජන් ඇතුළත් වෙනවා, අසේල ගුණරත්න ඇතුළත් වෙනවා. ඒ ඉතාමත්ම හොඳ කාරණාවක්. ඔහු ඉදිරි කාල සීමාවේදී නැවත වතාවක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරාවි කියලා අපට විශ්වාස කරන්නට පුළුවන්. උකුල් තරංගවත් පසුගිය ගිවිසුමෙන් අත්හැර තිබුණා. නමුත් ඔහුව නැවත ගිවිසුම් ගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අතරතුර උකුල් තරංග අබුදාබිහිදී පැවැත්වෙන T10 ලීග් ක්‍රිකට් තරංගාවලියේදී කර්ණාටක ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන්නට තෝරාගෙන තිබෙනවා. ඒ අනුව මෙවර T10 තරංගාවලිය නියෝජනය කරන සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් සංඛ්‍යාව 17 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ තරංගාවලිය මේ දිනවල අබුදාබිහිදී පැවැත්වෙනවා. ඒ අනුව මතුර ඔබ සඳහන් කළ ආකාරයටම ගිවිසුම් ගතවිය යුතු නැති ක්‍රීඩකින් කිහිප දෙනෙකුත් මේ අතර සිටිනවා. නමුත් ඔවුන් තවමත් ක්‍රිකට් ක්‍රීඩාවේ සක්‍රියව නිරත වන නිසා වෙන්වන්නට පුළුවන්. යම් අවශ්‍යතාවක් මතු වුවහොත් ඔවුන්ව ජාතික කණ්ඩායමට කැඳවීමේ බලාපොරොත්තු වෙන්වන්නට පුළුවන්. යම් ආකාරයක ගිවිසුමකට ඔවුන් ඇතුළත් කර තිබෙන්නේ. මේ අතරතුර අපට තවත් එළ නොලක් තොරතුරක් වාර්තා කිරීමට තිබෙනවා. මදුරේ තමයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම 20x20 තරග 3 සමන්විත තරගාවලියක් සඳහා එළබෙන ජනවාරි මාසයේදී ඉන්දියාවේ තරග සංචාරයකට එක්වනවා. මේ තරගාවලිය ලසිත් මාලිංග නායකයෙකු ලෙස සහභාගී වන අවසන් තරගාවලිය වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව තමයි අපට මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. මේ කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔහු සමග සාකච්ඡා කළ බවත් අපට පසුගිය සතියේදී තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ඔහුගේ දක්ෂතා සැලකිල්ලට ගැනීමෙන් පසුව මේ තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත් වුවහොත් ප්‍රොවිට ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු වීමට ඉඩ තිබෙනවා. එසේ වුවහොත් එම නායකත්වය දසුන් ශානකට පැවරීමට ඉඩ තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය අනිවාර්යෙන්ම එළඹෙන ජනවාරි මාසයේ පැවැත්වෙන ඉන්දියාව සමග පැවැත්වෙන 20x20 තරඟ 3 පසුව ගැනීමට නියමිත බව තමයි අපට නිල නොලත් මාර්ගෝස්සේ මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. මදුර
හොඳයි. අපි අවසාන වශයෙන් අපේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමු කරන්නේ 2019 දකුණු ආසියාතික ක්‍රීඩාවලිය සම්බන්ධයෙන් නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන රංගන. අපි කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තත්ත්වය පිළිබඳව දැනගන්නට.
තවත් කණ්ඩායම් කිහිපයක් පසුගිය සතියේදී නම් කෙරුණා මදුර. විශේෂයෙන්ම පාපන්දු කණ්ඩායම නම් කළා ක්‍රීඩකයන් 20 දෙනෙක්ගෙන් සමන්විත මීට පෙර වාර්තා වුණා. පාපන්දු වැනි කණ්ඩායම් ක්‍රීඩා කිහිපයක් මෙවර තරගාවලියට සහභාගී නොකිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙන බව. නමුත් මේ වන විට පාපන්දු කණ්ඩායම නම් කර තිබෙනවා. වයස අවුරුදු 23 කණ්ඩායමක් ලෙස තමයි මේ කණ්ඩායම නම් වන්නේ. ඊට අමතරව කාන්තා කරාටේ කණ්ඩායම, පිරිමි කරාටේ කණ්ඩායම, ජූඩෝ කණ්ඩායම, වූෂු කණ්ඩායම වගේම ශ්‍රී ලංකා දුනු විදීමේ කණ්ඩායමත් මේ වන විට නම් කර තිබෙනවා. ඒ අනුව සමස්තයක් ලෙස තරගාවලියේ ක්‍රීඩා ඉසව් 26ක් නියෝජනය කිරීමට 600කින් පමණ සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ වන විට නම් කර තිබෙනවා. මේ අතරතුර අපට වාර්තා වනවා ක්‍රීඩකයින්ට වඩා වැඩි නිලධාරීන් සංඛ්‍යාවක් මෙවර තරගාවලියට එක් කිරීමටත් ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවටත් වාර්තා වනවා. ඒ වගේම ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනෙක්, ක්‍රීඩා වෛද්‍ය ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් 40 දෙනෙකුත් මෙවර තරගාවලියට එක්වෙනම ඒ අතරතුර මදුර මෙවර අපෝස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුත් මෙවර නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි. ඔවුන් වෙනුවෙන් නේපාලයේදී අදාළ විභාග කටයුතු සිදු කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකුත් මේ කටයුත්ත සඳහා තරගාවලියට එක්වෙනවා. ඒ අතරතුර අපට වාර්තා වෙනවා මේ කණ්ඩායම් වලට නම් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ඔවුන්ට මේ දිනවල පැවැත්වෙන ජනාධිපතිවරණ කටයුතු නිසාවෙන් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු වලට ඔවුන් අනුයුක්ත කර තිබෙනවා. මේ නිසාවෙන් ඔවුන්ගේ පුහුණු වීම කටයුතු ඉතාමත්ම දැඩි ලෙස අතපසු වෙන බව තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් එළැඹෙන සඳුදා දිනෙන් පසුව තමයි බොහෝ විට ඔවුන්ට නැවතත් පුරුදු පුහුණු වීම කටයුතු සඳහා සහභාගී වීමට ඉඩ තිබෙන්නේ. ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා නම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ මාස අවසානයේදී නේපාලයේ කත්මන්ඩු නුවර බලාපිටත් ව්‍යාමට නියමිතයි. 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මේ අතරතුර අපට තොරතුරක් වාර්තා වෙනවා. 14 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2021 වසරේදී පැවැත්වෙනවා. එම තරගාවලිය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන් කටයුතු කරන බව යම් ආකාරයෙන් එසේ වුවහොත් තුන්වන වතාව තමයි තරගාවලිය ඉතිහාසයේ ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙන. මේක පෙර 1991 සහ 2006 වසරවලදී ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙනවා. යම් ආකාරයකින් 2021 වසරේදී ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලැබුණොත් වසර 15කට පසුව තමයි ශ්‍රී ලංකාව දකුණු ආසියානු තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දෙන්නේ. ඒ පිළිබඳව අවසන් තීරණයේ තරගාවලිය පැවැත්වෙන අතරතුර දෙසැම්බර් මාස 1 වෙනිදා සිට 10 වන දා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවරදී අවසන් තීරණය ගැනීමට නියමිත බව තමයි අපට තොරතුරු වාර්තාවන් නෙමදුර.
හොඳයි, ඒ පොතත් සමගින් අපි අද දවසේදී අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. ගෙවිගෙනන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවෙද්දී සමග අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.